ගත දෙකටදේ ප්‍රශ්නය ගරු සජිත් පේමදාස මහතා. ඔබතුමා ගරු මන්ත්‍රීතුමා චාමර සම්පත් මන්ත්‍රීතුමා ඔබතුමා පොයින්ට
ආයතතේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ 27-2 යටතේ එතුමාගේ කැමැත්ත පරිදි මම පොඩි ප්‍රශ්නයක්
ඔබතුමා පොයින්ට් එක මොකක්ද ගරු
92A 27-2 මේ යටතේ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා නැගිටින එතුමාගේ අවසරය ඇතරේ විනාඩියක මේ වෙනකොට ලංකා මුහුදු තීරයේ ඉරාන් නැවකට ප්‍රහාරයක් එල්ල වෙලාද කියලා තියෙනවා. ඉරාන් නැවක් මේ වෙනකොට ලංකාවේ ගාලු මුහුදේ ඉරාන් නැවකට ප්‍රහාරයක් කළා දිනවා. අපි ආණ්ඩුවෙන් අහන්නේ ඒ නැව සම්බන්ධව මොකක් හරි තියනවද, මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ආණ්ඩුපස්සේ ප්‍රධාන සංවිධායකතුමා අපිට පොඩි පිළිතුරක් දුන්නා. මොකද රටේ ප්‍රශ්නයක් මේ. මොකද ලංකාවේ වෙන්න බෑ එහෙම, ඉරාන් නැවකට ලංකාවේදී එහෙම වෙන්න බෑනේ. මොකද ලංකාවේදී තමයි ඒ සිද්ධිය වෙලා තියෙන්නේ.
ඔබතුමා පොයින්ට් එකක් නේද ගරු මන්ත්‍රීතුමා? ගරු විපක්ෂ නායකතුමා ඔබතුමා ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාගේ අවස්ථාව 27-2 ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාගේ
27-2
ඔබතුමාගේ 27-2 ප්‍රශ්නය අහන්න.
මගේ ප්‍රශ්නය අහන්නට පෙර ගරු කතානායකතුමනි, මම යෝජනා කරනවා ග්‍රාමාත්‍යතුමියත් සභාවේ ඉන්න මොහොතේ අපේ රට හුණ්ඩුවක් හැටියට හඳුන්වලා දුන්න එකට රටෙනුත් ජනතාවගෙනුත් සමාව ඉල්ලීම ඉතාමත් වැදගත්. ඒ නිසා කරුණාකරලා මගේ ප්‍රශ්නෙට ඉස්සෙල්ලා අපේ රට ඒ ආකාරයෙන් අපහාසයට නිග්‍රහයට ලක් කිරීම එක සුදුසු දෙයක් නෙවෙයි. නිසා ඔබතුමියත් ඉන්න අවස්ථාවේ මම ඉල්ලීමක් කරනවා, ජනතාවගෙනුත් රටනුත් සමාව ඉල්ලීම ඉතාමත්ම යෝග්‍යයි කියලා. මැද පෙරදිග රටවල උත්සන්න වන ගැටුම්කාරී තත්ත්වයේ හේතුවෙන් එම ප්‍රදේශ ආරක්ෂක ස්ථාවරයකට ලක්ව ඇති අතර, එම ප්‍රදේශය පමණක් නෙවෙයි දැන් අත්ත වශයෙන්ම ගෝලීය වශයෙන් දෙවැන්ත ස්ථාවර භාවයක් අනාරක්ෂිත භාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ විදේශ රැකියාවල නිරතවන්නන්හට ගුවන් ගමන්, ඉන්ධන සැපයීම, විදේශ මුදල් ප්‍රේෂණ මත බලපෑම, ඒ වගේම සංචාරක ක්ෂේත්‍රය, අපනයන ක්ෂේත්‍රය, ඍජු විදේශ ආයෝජන ක්ෂේත්‍රය, මේ යනාදී ක්ෂේත්‍ර ගණනාවක් මත මුදල් ප්‍රේෂණ ඒ බලපෑමක් ඇතිවන බවට පෙනී යන හේයින් මේ සියලු කලුණු කාරණා සම්බන්ධව රජයෙන් පැහැදිලි පිළිතුරු බලාපොරොත්තු වෙනවා අපි ඉදිරිපත් කරන ප්‍රශ්නවලට. මැද පෙරදිග රටවල උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හමුවේ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්ද? විශේෂයෙන්ම අපේ රටෙත් ශ්‍රී ලාංකිකින්ගෙත් ආරක්ෂාව, ඒ වගේම ආර්ථික, සමාජීය, දේශපාලනික වශයෙන් එල්ලවෙන්න පුළුවන් බලපෑම්, මේ සියල්ලක් පිළිබඳව රජයේ අනුගමනය කරන ප්‍රතිපත්තිය මොකක්ද කියන එක රටට පැහැදිලි කිරීම අත්‍යවශ්‍යයි. සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය, කටාර්, කුවේට්, ඔමාන්, බහරින්, ඉස්රායල්, ලෙබනන් ඇතුළු තවත් මැද පෙරදිග රටවල් ගණනාවක් තිබෙනවා. ඒ රටවල සේවය කරන ශ්‍රී ලංකිකින් ප්‍රමාණය ඒ රටවල් 90 වෙන්ව කොපමණ ප්‍රමාණයක්ද කියන එක මම අහන්න කැමතියි. මෙම ගැටුම ව්‍යාප්ත වීම හෝ උත්සන්න වීම තුල ශ්‍රී ලාංකිකින්ගේ ජන ජීවිතවලට තර්ජනයක් ඇති වූ මේ රටවල සිටින ශ්‍රී ලාංකිකින් ආරක්ෂිතව ගෙන්වා ගැනීම හෝ ඒ අයට විධිමත් ආරක්ෂාවක් සැපීම සඳහා අමාත්‍යංශය සකස් කර ඇති වැඩ පිළිවෙල කුමක්ද? අපි දකිනවා බොහෝ රටවල් ඒ රටවල්වල පුරවැසියන් වෙනුවෙන් විධිමත් වැඩසටහන් රාශියක් ප්‍රායෝගිකව සක්‍රියව ක්‍රියාත්මක කළ තිබෙන ඒවා ඇස් දෙකට පේන්න තියෙන. ඒ කියන්නේ අනාරක්ෂිත භාවයට ලක්වුණු තමන්ගේ පුරවැසියන් ආපහු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියන් වලට ලක් කළ තිබෙනවා. මොකද්ද අපේ ශ්‍රී ලාංකිකින් වෙනුවෙන් රජයේ සකස් කරලා තිබෙන ඒ විධිපත් වැඩසටහන කුමක්ද කියන එක මම අහන්න කැමතියි. අදාළ රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩලවල හදිසි ප්‍රතිචාර ඒකක සක්‍රිය කර තිබේද? 24 පැය හදිසි සම්බන්ධතා ක්‍රියාමාර්ග ක්‍රියාත්මකද? මම දන්නවා ඒ ඔක්කොම හරි කියලා කියයි. හැබැයි මේ යුදමය තත්ත්වේ නිර්මාණය වන්නටත් පෙර බොහෝ ශ්‍රී ලාංකිකයින් ආපු පැමිණිල්ලක් තමයි ඒ රටවල්වල ඒ අපේ රට නියෝජනය කරන තානාපති අංශවලින් ඒ විධිමත් සේවාවක් අපේ රටේ ජනතාවට ශ්‍රමිකින්ට සිදුනේ නැහැයි කියන මැසිවිල්ල බොහෝ අවස්ථාවලදී නැගුණා. මම අහන්න කැමතියි මේ හදිසි අවස්ථාව තුළ මේ ශ්‍රී ලංකා දූත මණ්ඩලවල හදිසි ප්‍රතිචාර ඒකක සැබවින්ම සක්‍රිය කරලා තිබෙනවද? 24 පැය හදිසි සම්බන්ධතා ක්‍රියාත්මකද කියන කාරණා. ගුවන් ගමන් අවලංගු වීම හෝ ගුවන් අවකාශ වසා දැමීම හේතුවෙන් මැද පෙරදිග වෙනත් රටවල ගුවන් තොටුපළවල සිරවි සිටින ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව කොපමණද? ඒ පිළිබඳව විධිමත් අධීක්ෂණයක් රජය කළා තිබෙනවද? ඒ ශ්‍රී ලාංකිකයින්ට ලබා දෙන්නට යන රැකවරණේ ආරක්ෂාව ආපහු ඒ අයගේ කැමැත්ත මෙරටට එන්නට නම් ඒ අරන් තිබෙන පියවර කවරේද? එම පුද්ගලින් සඳහා අදාළ ශ්‍රී ලංකා දූත මණ්ඩල මගින් නවාතැන්, ආහාර, වෛද්‍ය පහසුකම්, ආරක්ෂාව, නීතිමය සහාය, රැකවරණය ලබා දීමට ක්‍රියාමාර්ග ගෙන තිබේද? හදිසි ප්‍රවාහන සැලැස්මක් යටතේ විශේෂ ගුවන් ගමන් හෝ වෙනත් ප්‍රවාහන ක්‍රම සලකා බැලීම පිළිබඳව රජයක් හැටියට එහෙමත් නැත්නම් අමාත්‍යංශයක් හැටියට අරගෙන තිබෙන පියවර කවරේද? ගුවන් ගමන් බාධා වී ඇති රටවල් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය හෝ අදාළ රටවල් සමග සම්බන්ධ වී ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද කියන එක රටට පැහැදිලි කිරීම අවශ්‍යයි. මොනවද අරගෙන තියෙන පියවර කියන එක මම අහනවා. මැද පෙරදිග ආර්ථික අස්ථාවරතාවය තුළ ඒ හේතුවෙන් අපි හැමදාම අපේ බලාපොරොත්තුව ඇත්ත වශයෙන්ම මේ ප්‍රේෂණවල අඩුවීමක් සිදු නොවේවා කියලා, එහෙම රටට අගතියක් වෙන සිතිවිලි අපතුල නැහැ. නමුත් මේ නිර්මාණය වී තිබෙන අනාරක්ෂිත භාවය තුළ, අස්ථාවර භාවය තුළ අපි දැනගන්න කැමති ප්‍රේෂණ අඩුවීමේ, මුදල් ප්‍රේෂණ අඩුවීමේ අවධානමක් තිබෙනවද කියන එක අපි රජයෙන් අහන්න කැමතියි. එවැනි තත්ත්වයක්, එවැනි අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය වුවහොත් එම තත්ත්වය කළමනාකරණය කරන්නට අමාත්‍යංශයත් රජයත් වගකිවයුතුනොත් සකස් කර ඇති පූර්ව සැලැස්ම මේ සභාවටත් රටටත් හෙළිදරව් කරන්න කියලා ඉල්ලීමක් කරන. ඕපෙක් සංවිධානය මැද පෙරදිග තෙල් නිෂ්පාදනය කරන රටවල් හෝ තෙල් නිෂ්පාදනය කරනු ලබන මැද පෙරදිග නොවන රටවල් සමග ශ්‍රී ලංකාව පවත්වාගෙන යන ද්විපාර්ශ්වික රාජතාන්ත්‍රික සබඳතා හරහා මෙරටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති සුවිශේෂී පීවර කවරේද? ඒ කියන්නේ සාමාන්‍ය පීවර හරියන්නේ නැහැ. මොකද සුවිශේෂී තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙන්නේ, අනාරක්ෂිත භාවයක් නිර්මාණය වෙලා තිබෙන්නේ, අස්ථාවර භාවයක් නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ තුල අපේ රටට අවශ්‍ය ඉන්ධන, ගෑස් ලබා ගැනීමේ ඒ වැඩපිළිවෙල, ඒ ඉන්ධන ගෑස් පමණක් නෙමෙයි පොහොර ඇතුළු තවත් අපේ රටට අත්‍යවශ්‍ය භාණ්ඩ අම්පන්න රැසක් තිබෙනවා. ඒවා ලබා ගැනීම, අඛණ්ඩව ලබා ගැනීම වෙනුවෙන් මොකක්ද රජය අරගෙන තිබෙන සුවිශේෂී පියවරන් කියන එක අපි අහන්න කැමතියි. හෝර්මුස් සමුද්‍ර සන්ධි හරහා නාවික ප්‍රවාහන කටයුතු වලට බාධා ඇති වූහොත් විකල්ප සැපයුම් ක්‍රමවේද පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය යොමු කර තිබෙනවා. අපි හැමෝම දන්න කාරණාවන් ලෝකයේ තෙල් සැපයුම් වලින් දල වශයෙන් 20%කට වැඩි ප්‍රමාණයක් ස්ට්‍රේට්ස් ඔෆ් හෝර්මුස්, හෝර්මුස් සමුද්‍ර සන්ධි හරහා එනවයි කියන එක කියවෙනවා. ඒ වගේම LNG සප්ලයි එක ගෑස් සප්ලයි එක මේවා පිළිබඳව ඒ සැපියුම් මාර්ගවලට බාධා ඇති වූහොත් අඛණ්ඩව අපේ රටට ඒ සම්පත් ටික ලබා ගන්නට අරගෙන තිබෙන පියවර මොනවාද? රජය අරගෙන තිබෙන පියවර මොනවාද කියන එක මම අහන්න කැමතියි. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි ආර්ථික බලපෑම පිළිබඳව තෙල් අපනයන රටවල් සමග විදේශ කටයුතු අමාත්‍යාංශයේ මට්ටමින් විශේෂ සාකච්ඡා පවත්වලා තියෙනවද ඒ වායේ ප්‍රගතිය කුමක්? දැන් සමහරෙක් අහන්න පුළුවන් ඇයි මෙහෙම තෙල් මිල අපි හැමෝටම අදාළයි රටවල් ඔක්කොටම අදාළයි අපිට විතරක් මෙහෙම සලකයිද? මම මතක් කර දෙන්න කැමතියි මේ රට කෙටි කාලයක් තුළ ඛේද වාචකයන් හතරකට මුහුණ දීලා තිබෙනවා. පාස්කු ත්‍රස්ත ප්‍රහාරය, කොරෝනා කෝවිඩ් වසංගතය, රට බංකොලොත් වීම, දිත්වාසුලි කුණාටු. මේ සමාවෙන්න ත්‍රිත්ව නෙවෙයි ඛේද වාචකයන් හතරකට කෙටි කාලයක් තුළ මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා මේ ඛේද වාචකයන් තුළ අපිට සුවිශේෂී වැඩපිළිවෙලක් අවශ්‍යයි. අපේ රටේ ඉන්ධන මිල කළමනාකරණය කිරීම පිළිබඳ. මොකද ඉන්ධන මිල රටේ ලක්ෂ 220ටම බලපාන කාරණාව. ඒ පිළිබඳව සුවිශේෂී පියවර අරගෙන තිබෙනවා නම් ඒව පිළිබඳව අපව දැනුවත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ ප්‍රශ්නෙට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම චාමර මන්ත්‍රීතුමත් ප්‍රශ්නයක් මතු කරා. ප්‍රවෘත්තියක් ඇවිල්ලා තිබෙනවා ගරු කථානායකතුමනි, ගාල්ලට තදාසන්න මුහුදේ යම්කිසි නැවකට හානියක් ලක් වෙලා තිබෙනවා. ඒව පිළිබඳව සත්‍ය තොරතුරු තිබෙනවා නම් ඒවත් මේ සභාවට හෙළිදරව් කරන්නයි කියලා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා.
Honorable member, you have taken 10 minutes to present your 27-2 question. Honorable minister.
ගරු කථානායකතුමනි, විපක්ෂ නායකතුමා මතු කරන ලද 27-2 ප්‍රශ්නයේ ප්‍රශ්නාංක 1 මැද පෙරදිග කලාපයේ උද්ගත වී ඇති ගැටුම්කාරී තත්ත්වය වේගයෙන් උත්සන්න වීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ල පළ කරන අතර මේ කලාපීය ස්ථාවරත්වයට හා ජාත්‍යන්තර සාමයට හා ආරක්ෂාවට බරපතල තර්ජනයක් වේ. මෙම තත්ත්වය සමනය කිරීම සඳහා උපරිම සංගමයෙන් කටයුතු කරන ලෙසත්, ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා සනික හා තීරණාත්මක පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකාව මේට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. බරපතල මානුෂික හා ආර්ථික බලපෑම් සහිත පුළුල් කලාපීය ගැටුමක අවධානම වැළැක්වීම සඳහා සියලු පාර්ශ්වයන් තවදුරටත් ප්‍රකෝපකාරී පියවරයන්ගෙන් වැළකී සිටිය යුතුය. ඒක තමයි ගරු කථානායකතුමනි අපේ ස්ථාවරය. කලාපීය වශයෙන් යුදමය වාතාවරණයක් ඇතිවීම අපේ රටත් ඇතරම් බලපානවා. ඒ නිසා එවැනි යුදමය තත්ත්වයක් වර්ධනය වීම වළක්වා ගැනීමට අවශ්‍ය කරන පියවර ගැනීමට සාකච්ඡාමය විසඳුමකට යාම අපේ ස්ථාවරය වෙනවා. ඒ පිළිබඳව දැනටමත් අපි විවිධ රාජ්‍යයන් සමග සාකච්ඡා කරලා තියෙනවා. ඊයේ රාත්‍රියේත් ගරු ජනාධිපතිතුමා එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේ නායකත්වය සමග දුරකථනයෙන් කතා කරා. ඒ වගේම අද හවසත් අපි රාජ්‍ය නායකයන් සහ විදේශ අමාත්‍යවරු කීප දෙනෙක් සමග මේ තත්ත්වය පිළිබඳව දුරකථන මාර්ගයෙන් සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම මෙවැනි තත්ත්වයක් ඇතිවීම කලාපයේ ආරක්ෂාවට, ලෝක ආරක්ෂාවට තර්ජනයක්. ඒ නිසා කලාපීය සාමය, ලෝක සාමය ගොඩනැගීම වෙනුවෙන් රටක් විදියට අපි ඉතාම සක්‍රියව මැදිහත් වෙනවා. ඒ වගේම අද උදෑසන ඇති වුණ සිද්ධියක් පිළිබඳව, ඒ සිද්ධිය සත්‍යයි, අපේ මුහුදු සීමාවේ නෙමෙයි, අපිට අයත් නොවන මුහුදු සීමාවේ ඉරාන නාවික හමුදාවට අයිති යානයක් නෞකාවක් තිබුණා. ඒ නෞකාව අයිරිස් ඩේනා කියන නෞකාව. ඒ නෞකාව ගිලෙනවා කියන පණිවිඩය අද උදෑසන 5:08 විතර අපේ නාවික හමුදාවට සහ වෙරළා ආරක්ෂක දෙපාර්තමේන්තුවට පණිවිඩ ලැබුණා. ඒ අනුව අපි උදේ 6 වෙනකොට මැදිහත් වුණා. පළවෙනි නාවික යාත්‍රාව යව්වා. උදේ 7 වෙනකොට තවත් නාවික යාත්‍රාවක් යව්වා. ඒ වගේම ගුවන් හමුදාව, නාවික හමුදාව දෙකම මැදිහත් වෙලා ඒ සිදුවීමේදී අනතුරට ලක් වෙලා ඉන්නේ. 30 දිනක් පමණ දැඩි අනතුරට ලක් වෙලා තියෙනවා. 180ක් විතර නෞකාවේ පිරිස හිටියේ බවට දැන් තොරතුරු වාර්තා වෙනවා. ඒ 30 දෙනාගේ ජීවිත බේරගන්න අපි වහාම මැදිහත් වෙලා ඒ අයව මේ වෙනකොට කරාපිටිය රෝහලට රැගෙන මෙමින් තියෙනවා. මේ වෙනකොටත් කරාපිටිය රෝහලට රැගෙන ඇවිල්ලා ඇති. අපි ජාත්‍යන්තර වශයෙන් බැඳිලා ඉන්නවා. විශේෂයෙන්ම ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන් ඔන් මැරිටයිම් සර්ච් ඇන්ඩ් රෙස්කියු සම්මුතිය 1979 අපි අත්සන් කරන ලද සම්මුතිය අනුව ඒ මුහුදු සීමාවන්ලට ඔබෙන් යම්කිසි රටක නවකට ඒ නැවක ඉන්න පිරිසට යම්කිසි අනතුරක් වුණොත් ඒ රට ජාතිකත්වය නොබලා කුමන හේතුවක් මත ඒ අනතුරට ලක් වුණාද කියන එක නොසලකා මානුෂීය වශයෙන් ඒ අයගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා මැදිහත් වීමක් කරන්න අපි බැඳිලා ඉන්නේ. ඒක වගකීමක්, යුතුකමක්, මානුෂීය අර්ථයෙන් කළ යුත්තක්. ඒ නිසා අපි තා පැහැදිලිව ඒ මැදිහත් වීම කරලා දැන් මේ වෙනකොට ඒ දැඩි අනතුරු තත්ත්වයට පත්වෙච්ච අයව ගේ ජීවිත මුදවා ගන්න කරාපිටිය රෝහල අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මැදිහත් වෙමින් තියෙනවා. ඒ වගේම ඒ සිදුවීමත් එක්ක මේ ප්‍රශ්නේ මූලික වශයෙන් අහන්නේ කලාපීය ආරක්ෂාව පිළිබඳව. ඔතේ ඉතා පැහැදිලි ඒ කලාපීය ආරක්ෂාවට මෙවැනි සිදුවීම් ගැටලුකාරී විදිහට මතුවෙනවා. ඒ නිසා ඒක වළක්වා ගැනීම තමයි අපේ ඉලක්කය, අපේ මැදිහත් වීම වෙන්නේ. මේ සිදුවීමේදී අපි අපේ පැත්තෙන් රජයක් විදිහට ගත යුතු ශ්‍රණික ක්‍රියාමාර්ග ඉතාම ඉක්මනින් අරගෙන තියෙනවා, ගනිමින් තියෙනවා. දෙවැනි ප්‍රශ්නේ එතුමා අහන්නේ එක් එක් මැදපෙරදිග රටවල කොයිතරම් ප්‍රමාණයක් ශ්‍රී ලංකිකයෝ ඉන්නවද කියන එක රැකියාවල. කුවේට් වල 322,437යි, සෞදි වල 242,593යි, කටාර් වල 203,182යි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 170,468යි, ඕමාන් 36,812යි, ඊශ්‍රායෙල් 27,472යි, ජෝදාන් 24,182යි, බහරේන් 14,374යි, ලෙබනන් 7,925යි, ඉරාක් 641යි, යේමන් 16යි, ඉරාන් 10යි, සිරියා 7යි. එයාදී වශයෙන් ඒ සම්පූර්ණ ලේඛනය මම සභාගත කරනවා, හැන්සඩ් ගත කරනවා. මේ වෙනකොට නිල වශයෙන් අපි සතුව තියෙන සංඛ්‍යා ලේඛන වලට අනුව මැද පෙරදිග කලාපයේ ආසන්න වශයෙන් 110ක මිලියනයක පමණ ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක් රැකියාවල නියුක්ත වෙලා ඉන්නවා. තුන්වෙනි ප්‍රශ්නේ මෙම ගැටුම්කාරී තත්ත්වය උස්සන්න වීම තුළින් ලාංකිකයන්ට ඇතිවෙලා තියෙන අනාරක්ෂිතභාවයේ ඒකෙන් මුදවා ගන්න අපි අරන් තියෙන වැඩපිළිවෙල මොකද්ද? ගුවන් යානා සම්බන්ධයෙන් අපි අරන් තියෙන වැඩපිළිවෙල මොකද්ද? ඉතා පැහැදිලිව අපි දන්නවා මේ තත්ත්වයේ තුල විවිධ රටවල ප්‍රධාන ගුවන් තොටුපළවල් වහලා දැම්මා. නමුත් තත්ත්වයන් වෙනස් වෙනකොට ගුවන් තොටුපළ කීපයක් දැන් විවෘත කළා තියෙනවා. අපේ නාවික ගුවන් සේවා අමාත්‍යාංශයේ අවස්ථා කීපයකදීම විවිධ පෞද්ගලික ගුවන් සමාගම් එක්කත් සාකච්ඡා කරා, ඊයේත් සාකච්ඡා කරා, ඓකව සංවිධානයත් එක්කත් සම්බන්ධීකරණය කරා. ඒ සියලු දේවල් එක්ක අපි ඉක්මන් ගුවන් යානා යොමු කිරීම සඳහා මැදිහත් වෙමින් තියෙනවා. ඇත්තටම ගත්තොත් මේ සියල්ල සම්බන්ධීකරණය කරන්න මේ සිද්ධිය වෙච්ච දවසට පහුවදාම අපි විදේශ අමාත්‍යාංශය සියලුම තානාපති කාර්යාල විදේශවල තියෙන අපේ තානාපති කාර්යාල සම්බන්ධීකරණය කරමින් හදිසි මෙහෙයුම් ඒකකයක් පිහිටවුවා. ඒ ඉමර්ජන්සි රෙස්පොන්ස් යුනිට් එකක් පිහිටවලා 24 පැයෙම ක්‍රියාත්මක වෙනවා. ලංකාවෙන් පිට තියෙන සියලුම මිෂන්වලත් මේ සේවාව 24 පැයෙම විවෘත වෙලා තියෙනවා. ඒ දුරකථන අංක සහ අනිකුත් සම්බන්ධීකරණයන් අපි සියලුම මාධ්‍ය හරහා දැනුවත් කරමින් තියෙනවා. ඒ නාමලේඛනයේ මම මේ සභාවටත් ඉදිරිපත් කරනවා. ඒ හරහා අපි යම්කිසි කරදරයකට අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා නම් ඒ අයට ඉක්මනින් සම්බන්ධීකරණය වෙන්න අවස්ථා සපයලා තියෙනවා. ඒවත් එක්ක තමයි අපි මේ සියල්ල සම්බන්ධීකරණය කරමින් යන්නේ. ඒ අනුව දැනට අපි ගුවන් සමාගම් එක්ක සාකච්ඡා කරලා විශේෂයෙන්ම ඕමාන්වල ඕමාන් එයාර්ස්පේස් එක සම්පූර්ණ ඇරලා තියෙනවා. ඒ අනුව ඕමාන්වල තියෙන ඒ ගුවන් යානාව සලාම් එයාලයින් එක ලංකාවට ගුවන් යානාවකින් රැගෙන එන්න සහ රැගෙන යන්න කටයුතු කරලා තියෙනවා. අද පාන්දර උදේ 4:00ටත් ගුවන් යානාවක් ආවා. ඒ වගේම ෆ්ලයි ඩුබායි එක ක්‍රියාත්මක වෙනවා. ඒකෙත් දැන් මගින් ප්‍රවාහනය කරන්න ආරම්භ කරලා තියෙනවා. ඊයේ දවස තුල ෆිට්සයා එක අපි සාකච්ඡා කරලා ෆිට්සයා ගුවන් යානා දෙකක් ඩුබායි වලට ලංකාවෙන් ගියා, ගුවන්තොටුපලින් ගියා, කටුනායක ගුවන්තොටුපලින් මගින් මෙහෙන් අරන් ගියා. ආපහු රැගෙන එමත් සිද්ධ වෙනවා. මුලදී වහලා තිබුණා, නමුත් විවෘත කරාට පස්සේ අපි අවස්ථාවන් ඉක්මනින් ප්‍රයෝජනට අරගෙන අපේ ගුවන් යානා පහසුකම් විවිධ ගුවන් යානා සමාගම් එක්ක සාකච්ඡා කරලා ක්‍රියාවට නගලා තියෙනවා. දැනට ඕමාන් ඒ මස්කට් දක්වා සිද්ධ වෙනවා. ඒ වගේ ඒකට සලාම් යාලා ඉන්න ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ෆ්ලයි ඩුබායි ක්‍රියාත්මක වෙනවා. ෆිට්සයා එක ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකන් යාලා ඉන්න එකත් අපි ක්‍රියාත්මක කරනවා. ඒක නතර කළා නැහැ. අපි ඒක නතර කරන්න සිද්ධ වුණේ අර වහලා තියෙන ගුවන්තොටුපළ සඳහා පමණයි. විශේෂයෙන්ම UK, ෆ්‍රැන්ක්ෆර්ට්, පැරිස් එවැනි යුරෝපයේ රටවලට අපේ ශ්‍රී ලංකන් යාලා ඉන්න එක යනවා. ප්‍රශ්න අංක 4 මම කලින් පැහැදිලි කරපු විදිහටම නැවත අපව කිව්වොත් ශ්‍රී ලංකා විදේශ සවනියුක්ති කාර්යාංශය මේ සඳහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන තොරතුරු මැදිරියක් විවෘත කර ඇති අතර මහජනතාවට දවසේ පැය 24 පුරා සෙනෙක ඇමතුම් අංක 1989 මගින් කාර්යාංශය සමග සම්බන්ධ විය හැකි අතර ඒ වෙනුවෙන් හඳුන්වා දී ඇති WhatsApp අංකය 0719 80 22 22 හරහා තොරතුරු ලබා ගැනීම සිදු කරනු ලබයි. තොරතුරු මැදිරිය නිරතුරුව මැද පෙරදිග කලාපයේ දූත මණ්ඩල කාර්යාලවල ස්ථාපිත කම්පුරු හා සුබසාද නංශ සමග සම්බන්ධ වෙමින් තොරතුරු හුමාරු කර ගැනීම සිදු කරනු ලබයි. ඒ යටතේ පෙබරවාරි 28 සිට ක්‍රියාත්මක තවමත් ක්‍රියාත්මකවීම පවතින ඒ විගමනික ශ්‍රමිකයන් සම්බන්ධව පහත් සඳහන් පරිදි විමසීම් ඉදිරිපත්ව ඇත. ඇත්තරම ගත්තොත් මේ වෙනකොට විමසීම් 30ක් විතර ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ 30 පිළිබඳව සම්පූර්ණ වර්තාවක් මා සතුව තියෙනවා. එයත් සභාගත කරනවා. අපි මේ ලබා දීපු දුරකථන අංක හා WhatsApp අංක වෙත ඒ අය ලබා දීපු එයගේ ගැටලු පිළිබඳ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ඥාතීන්ගෙන් ඉල්ලීම් 16ක් ඇවිල්ලා තියෙනවා. විගණක සමිකයන් සමග සම්බන්ධතා නොමැති වීම පිළිබඳ ඉල්ලීම්. ඒ කියන්නේ කනෙක්ෂන් එකක් නැහැ, සම්බන්ධතාවයක් නැහැ කියලා හතරක් ලැබිලා තියෙනවා. ඒ වගේම අපේ සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධ ඉල්ලීම් 4ක් ලැබිලා තියෙනවා. යුදමය වාතාවරණය පිළිබඳ සාමාන්‍ය තොරතුරු විමසීම් 1ක් ලැබිලා තියෙනවා. තොරතුරු ලබා ගැනීම සම්බන්ධව ඉල්ලීම් 1ක් ලැබිලා තියෙනවා. විදේශගතව සිටින පවුල් පිළිබඳ විමසීම් 2ක් ලැබිලා තියෙනවා. ඒ අනුව මුළු විමසීම් 30ක් ලැබිලා තියෙනවා. අපි මේ හඳුන්වා දීපු ඒ සංනිවේදන ක්‍රමවේදයට පස්වෙනි ප්‍රශ්නය ගුවන් ගමන් පිළිබඳව මැදිහත් වීම. ගුවන්තොටුපළ සිරවේ සිටින ශ්‍රී ලංකේයන් සංඛ්‍යාව කීයද? සෞදි අරාබියේ 109 දෙනෙක් හිටියා ඊයේ වෙනකොට, ඕමාන් වල 22ක් හිටියා ඊයේ වෙනකොට, අද උදේ ඕමාන් ගුවන් යානය ආපු නිසා මෙතනින් පිරිසක් ලංකාවට එන්න ඇති. 6 වෙනි ප්‍රශ්නය දූත මණ්ඩල මගින් ඒ අවශ්‍ය කරන ආහාර, වෛද්‍ය ආරක්ෂාව ලබා දෙනවද? ඔව්, ඉතා පැහැදිලිව අපේ සියලුම මැද පෙරදිග තානාපති කාර්යාල හරහා යම්කිසි ශ්‍රී ලාංකිකෙක් යම් පීඩාවකට ලක් වෙලා ඉන්නවා නම් එයට කෑමබීම ඉඳුම් හිටුම් යම් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒව ලබා දෙන්න අනිවාර්යෙන් මැදිහත් වෙනවා මැදිහත් වෙමින් තියෙනවා ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා අපේ තානාපති කාර්යාලයට එහා ගිහිල්ලා ඒ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලාංකිකයෝ තමන්ගේ රටේ පුරවැසියෙක් පීඩාවට පත් වුණාම ස්වේච්ඡාවෙන් මැදිහත් වෙලත් උදව් උපකාර කරනවා තෙවැනි දේකුත් දැනටත් ක්‍රියාත්මක වෙනවා ඒ නිසා අපි ඒ සඳහා අමාත්‍යංශයේ විදිහට රජයේ විදිහට මුදල් ප්‍රතිපාදන යවලා ක්ෂණිකව මැදිහත් වෙන්න අවශ්‍ය කරන උපදෙස් ලබා දීලා තියෙනවා මේ සම්බන්ධයෙන් අපේ මැදිහත් වීම මේ සිද්ධ වීම සිද්ධ වෙච්ච මොහොතේ ඉඳලා දවසේ ඉඳලා ඇත්තටම ක්‍රියාත්මක වෙනවා හදිසි ප්‍රවාහන සැලැස්මක් වෙනත් විකල්ප ප්‍රවාහන ක්‍රම සලකා බැලීම පිළිබඳව දැනටමත් අපි මම කලින් සඳහන් කරා වගේ අදාළ ඇමතුමත් ඒ අදාළ නිලධාරිනුත් ජාත්‍යන්තර ඒ ගුවන් සමාගම් සමාගමුත් සාකච්ඡා කරලා ඒ අවශ්‍ය පීවර විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව අපි විවිධ යෝජනා ඉදිරිපත් කරලා සාකච්ඡා කරලා තියෙනවා ඒ අවශ්‍ය වෙද්දී ක්‍රියාත්මක කරන්න අපි අනිවාර්යෙන් මැදිහත් වෙනවා අටවෙනි ප්‍රශ්නේ මේ දෙක අන්තර් සම්බන්ධයයි ගුවන් සේවා නියාමන ජාත්‍යන්තර සිවිල් ගුවන් සංවිධාන මේ වෙනතුරු විශේෂ ක්‍රියාමාර්ගයක් ගැන නොමැති අතර අදාළ රටවල සිවිල් ගුවන් සේවා නියාමන ආයතන විසින් මේ පිළිබඳව ගන්නා තීරණ අනුව එම රටවල ජාත්‍යන්තර මගී ප්‍රවාහන ගුවන් සමාගම් විසින් සිදුකරන ලබන ආරක්ෂක නිරුපද්‍රිතා විශේෂණවල නිරීක්ෂණ අනුව කටයුතු කළ හැක ඒ කියන්නේ විවිධ පෞද්ගලික සමාගම් මේ ගුවන් සමාගම් ඒවා ඒ තීන්දුව තීරණ මත තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒත් එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගන්න දැන්ටමත් මැදිහත් වෙලා තියෙනවා. නවවෙනි ප්‍රශ්නේ විදේශ ප්‍රේෂණ පිළිබඳව. ඇත්තටම විදේශ ප්‍රේෂණ මේ වෙලාවේ එවීම එක අඩුවීමක් වෙලා නැහැ. ඔබ දන්නවා ලංකාවේ ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ගිය අවුරුද්දේ 2025 අපි ලබා ගත්තා. ඩොලර් බිලියන 8.2 මේ අවුරුද්දෙත් ඒ විදේශ ප්‍රේෂණ අපි ගෙන්වා ගැනීමට අවශ්‍ය කරන පියවර ගන්නවා යුදමය තත්ත්වයේ තුල යම්කිසි එවීමේ බාධාකාරී තත්ත්වයක් ඒ කියන්නේ බැංකු ක්‍රියාත්මක වීම සහ සමත් පෞද්ගලික ඇප්ස් ක්‍රියාත්මක වීමේ ගැටලු මතුවේ හැකියව තියෙනවා තෙවැනි තත්ත්වයකට අවශ්‍ය විකල්ප ක්‍රියාමාර්ග ගන්න අපි සාකච්ඡා කරමින් තියෙනවා විදේශ ප්‍රේෂණ අපේ රටේ ආර්ථිකයේ ප්‍රධානම සංගටකයක් ඒ නිසා ඒ විදේශ ප්‍රේෂණ නියමිත ආකාරයට ගෙන්වා ගැනීමට අවශ්‍ය කරන මැදිහත් වීම තමයි අපි කළ යුත්තේ නමුත් යුදමය තත්ත්වයක් තුලදී ඒවා ක්ෂණිකව එවන්න ඒ අවශ්‍ය කරන මූල්‍ය ආයතනවලට යන්න මූල්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය බැංකුවල සේවකයන්ගේ ක්‍රියාකාරීත්වය අඩුවීම් එවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන් ඒක මම හිතන්නේ කාට වුණත් තේරෙනවා ඒ නමුත් පොදුවේ ගත්තොත් මේ සඳහා විකල්ප මොනවද කියන එක පිළිබඳව තමයි අපි සාකච්ඡා කළ යුත්තේ ඒ පිළිබඳව අදාළ බලධාරීන් එක්ක දැනටමත් අපි අදාළ සංවේදන කටයුතු සිදු කරමින් තියෙනවා 10 වෙනි ප්‍රශ්නේ ඔපෙක් සංවිධානයේ සහ තෙල් නිෂ්පාදනය කරන රටවල් එක්ක සාකච්ඡා කරාද කියන එක ඔපෙක් සංවිධානය කියන්නේ ඇත්තටම තෙල් නිෂ්පාදනය කරන සංවිධානයක් තෙල් ගෙන්වා ගැනීම තමයි වෙනත් සමාගම් හරහා සිද්ධ වෙන්නේ අපි ඇත්තටම ඒ තෙල් ගෙන්වා ගැනීමේ සමාගම් එක්ක දැනටමත් කතා කරලා ඒ තානාපති සේවය හරහත් ඒ අදාළ කරන සම්බන්ධීකරණය කරලා ඉවරයි ඒ නිසා අපිට ඇත්තටම තෙල් පිළිබඳ ලොකු ප්‍රශ්නයක් මේ මොහොතේ නැහැ අනාගතයේ යුදමය තත්ත්වය වර්ධනය මත මොන තත්ත්වය ඇතිවේද කියන එක අපි බලන්න ඕනි. නමුත් මේ මොහොතේ ගත්තොත් ඊයේත් මේ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීම සිද්ධ වුණා. අවශ්‍ය කරන තෙල් සංචිත තියෙනවා. ඒ වගේම ගෙන්වමින් තියෙනවා. අපේ තෙල් ගෙන්වීමේ ප්‍රධාන ඒවා වෙන්නේ ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව ඒ වගේ පැතිවල. ඒ නිසා මෙතනින් මේ මැද පෙරදිග කලාපයේ ඇති වෙන යුද තත්ත්වයේ තෙල් ප්‍රවාහනයේදී මේ මොහොතේ ගැටලුවක් වෙලා නැහැ. ඉදිරිය තත්ත්වය අනුව තමයි ඒක බලන්න වෙන්නේ. අපි ඒ අනුව විකල්ප හොයාගත යුතු වෙනවා. අපි ඒ පිළිබඳවත් අවධානය යොමු කරලා තියෙනවා. 11 වෙනි එක හොමු සමුද්‍ර සන්ධිය හරහා ඇති වෙන බාධාව. ඇත්තරම හොමු සමුද්‍ර සන්ධියේ හරහා ඒක වැහිම පිළිබඳව අපේ තෙල් ආනයනට බාධාවක් නෙමෙයි. මොකද අපි දැන්ටත් ඒ හරහා තෙල් ආනයන කිරීම වෙන්නේ නැහැ. තෙල් නිෂ්පාදනය හා ප්‍රවාහනයේදී ඒ කලාපයට යම් බාධාවක් එන්න පුළුවන්. නමුත් අපි ඒ හරහා නෙමෙයි අපේ ලංකාවට තෙල් ගෙන්වන්නේ. සහ වෙනත් විකල්ප ක්‍රියාමාර්ග තියෙනවා, විශේෂයෙන්ම අප්‍රිකානු ඒ කේප් තුඩුව හරහා නාවික ගමනාන්ත වලින් තමයි තෙල් ගෙන්වීම සිද්ධ වෙනවා විකල්ප ක්‍රියාමාර්ග විදිහට. ඒ නිසා මේ හොමුස් සමුද්‍ර සන්ධිය වැහිම කියන එක බාධාවක් වෙන්නේ නැහැ. දැනටත් එහෙම නැතුව තමයි අපි තෙල් ගෙන්වන්නේ. ඒ නිසා ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. පොදුවේ ලෝකයේ තෙල් නිපැවුම සහ ප්‍රවාහනයට බලපාන බව ඇත්ත. මොකද ලංකාව ගත්තොත් ලංකාවට මේක ප්‍රධාන බාධකයක් වෙන්නේ නැහැ. මොකද දැනටමත් අපි වෙනත් ක්‍රමයකින් ගෙන්න නිසා. 12 තෙල් මිල ඉහළ යාම පිළිබඳ ප්‍රශ්නයක් මතුවුණු ශ්‍රී ලංකාවට ඇති වෙහැකි ආර්ථික බලපෑම් පිළිබඳව මොකද්ද අපේ ක්‍රියාමාර්ගය? ඇත්ත මැද පෙරදිග කලාපයේ යුද්ධයත් එක්ක තෙල් නිෂ්පාදනය ප්‍රවාහනය සාමාන්‍ය පරිදි සිදුවීම සිද්ධ වෙන්නේ නැහැ. මේක වර්ධනය වුණොත් තව තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. එතකොට ලෝක වෙළඳපොලේ තෙල් මිල ගැටලුවක් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් යුදමේ තත්ත්වයකදී වෙන දෙයක්. ඒක ලංකාවේ අපේ ආණ්ඩුවේ වැරද්දක් ඉඳ සිද්ධ වෙන එකක් නෙමෙයි. ඒක මේ ලෝක තත්ත්වය තුළ ඇත්ත යථාර්ථය. ඒතර තෙල් මිල දැනට එහෙම වැඩි කරන්න ඔහො එහෙම දෙයකට අවශ්‍යතාවයක් පත්තු වෙලා නැහැ. මේ යුද්ධය කෙටි කාලයක් තුළ අවසන් වුණොත් අපිට සුබවාදී බලාපොරොත්තුකින් යන්න පුළුවන්. යුද්ධය වර්ධනය වීම නොවීම මත තමයි තෙල් මිලේ උච්චාවචනය තීරණය වෙන්නේ. ඇත්තටම මේ තත්ත්වය ගත්තොත් අනපේක්ෂිත තත්ත්වයක්. අපි කවුරුවත් බලාපොරොත්තු වෙච්ච නැති තත්ත්වයක්. නමුත් ඒ තත්ත්වයට මුහුණ දෙන්න රටක් විදිහට ආණ්ඩුවක් විදිහට අපි මේ සිද්ධිය සිදු වෙච්ච ගමන්ම පහුවදාම ගරු ජනාධිපතිතුමත් අපේ ආරක්ෂක අංශත් ශනිකෝ මැදිහත් වුණා. ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පහුවදාම පැවැත්වුණා. අපේ රටේ ආරක්ෂාවත් ඒ වගේම රට තුළ විවිධ රටවලින් ඇවිල්ලා ඉන්න සංක්‍රමණිකයන් විදේශිකයන් සංචාරකින් ආරක්ෂා කර ගැනීම සඳහා වෙච්ච විශේෂ වැඩපිළිවෙලක් අපි දැන්ටමත් යොදලා තියෙනවා. තානාපති කාර්යාලවල ආරක්ෂාව ඒ විවිධ ගැටුම්කාරී තත්ත්වයන් වලට මැදිහත් වෙන තානාපති කාර්යාල ගණනාවක් අපේ රටේ තියෙනවා. ඒ සියලුම තානාපති කාර්යාලවල ආරක්ෂාව සඳහා අපි විශේ෷ මැදිහත් වීමක් කරලා තියෙනවා. ඒ තීන්දුව පහවදාම ආරක්ෂක මණ්ඩලයේ රැස් වෙලා ගනු ලැබුවා. ඒ වගේම තමයි සංචාරකයන්ගේ ආරක්ෂාව වගේම විදේශ තානාපති කාර්යාලවල මහ කොමසාරිස් කාර්යාල ආරක්ෂාව වගේම අපේ රටින් බැහැරව ඉන්න ශ්‍රී ලාංකිකයෝ විවිධ රටවල එන්න බැරුව ගුවන් යන නැතුව වීසා කාලය අවසන් වෙලා ගැටලුවලට මුහුණ දීලා තියෙනවා. අපි රටක් විදිහට මෙහි ක්ෂණිකව තීන්දුව ගත්තා. පහුවදාම අපේ වීසා කාලයේ සති දෙකකින් අපි දික් කරා. සහ විදේශිකයන්ට සංචාරකයන්ට ඉතාම පහසුවෙන් ඒ සති දෙක කාලයක් තවත් රැඳිලා ඉන්න පුළුවන්. අපි අවශ්‍ය වුණොත් ඊටත් වඩා දික් කරන්න සූදානම්. නමුත් අපේ රටෙන් බැහැරව ඉන්න ගොඩක් අපේ ශ්‍රී ලාංකිකයන්ට ඒ රටවල් එහෙම කරේ නැහැ. ගොඩක් තොරතුරු දන්නේ නැතුව සමහර අය කතා කරේ මේ අපේ වෛද්‍යවරු කණ්ඩායමක් ඉන්න ජෝර්ජියා දරුවන්ගේ කන්වකේෂන් එකට ගිහිල්ලා වීසා ඉවර වෙලා එන්න විදිහක් නැහැ. ඒ රටවල් එහෙම වීසා දික් කරලා නැහැ. අපි ඒව කරලා තියෙනවා. ඒ රටවල් නොකරට අපි කරලා තියෙනවා. ඒ නිසා ලෝකයේ අනිකුත් රටවල් එක ගත්තම ලංකාව රටක් විදිහට අපි ආඩම්බර වෙනවා. අපි ඒ ගන්න සියලුම ක්‍රියාමාර්ග ක්ෂණිකව අරන් තියෙනවා. අපි වීසා දෙක් කිරීම කරලා තියෙනවා. සංචාරකයන්ට අවශ්‍ය කරන පහසුකම් දෙන්න අපේ සංචාරක අධිකාරිය සියලුම ඒ හෝටල් හිමිකරුවන් සහ ට්‍රැවල් ඒජන්ට්ස්ලත් එක්ක සාකච්ඡා කරලා ක්ෂණික ක්‍රියාමාර්ග ගත්තා. තව ඉස්සරහට අපි ඒ අයට ආර්ථික වශයෙන් ප්‍රශ්න තියෙනවනම් ඉන්සුරන්ස් එක පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඉන්සුරන්ස් එක කාලේ අවසන් වෙලා තියෙනවනම් ඒව නිරාකරණය කරගන්නත් ක්‍රමවේද හදලා තියෙනවා. අදත් හවස දෙකට ඒ පළඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත්වෙනවා. ඒ නිසා විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව, සංචාරකයන්ගේ ආරක්ෂාව සහ වෙනත් රැකියා සඳහා ව්‍යාපෘති සඳහා ලංකාවට ඇවිල්ලා ඉන්න විදේශිකයන්ගේ ආරක්ෂාව සහතික කරන්න අපි අනිවාර්ය පියවර අරගෙන තියෙනවා. ඔබ දන්නවා පහුගේ දිට්ට වුණාට තත්තේදී බරපතල වේශනයකටට මුහුණ දුන්නා. හැබැයි අපි රජයක් විදිහට අපි සමත් වුණා එකඳු සංචාරකයෙකුට අනතුරක් වෙන්නේ නැතුව ඒ අයගේ ජීවිත ආරක්ෂා කරලා අපේ රටේ ඒ සංචාරකයන්ට සුරක්ෂිත රටක් බවට තහවුරු කරන්න අපි සමත් වුණා. ඒ වගේම තමයි ඒ දෙසැම්බර් මාසේ ඒ දිට්ටක් වුණාට තත්ත්වය නිසා සංචාරකයන් පැමිණීම අඩු වෙන්න ඉඩ තිබුණා. ප්‍රවාහන පහසුකම් බිඳ වැටුණා. නමුත් අපි රජයක් විදිහට වහාම ශනිකව මැදිහත් වුණා. ලංකාව ඉතිහාසයේ වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් ආපු මාසයේ බවට පහුගිය දෙසැම්බර් මාසේ අපපත් කරගත්තා. ඒ වගේ තමයි මේ අවස්ථාවේදීත් ඒ සංචාරකයන්ගේ ආරක්ෂාව පහසුකම් ඒ වෙනුවෙන් අපි ශනිකව ක්‍රියාමාර්ග ආරම්භ තියෙනු ගනිමින් තියෙනු. ඒ නිසා සංචාරකයන්ට ඒ ආරක්ෂාව තහවුරු වෙලා තියෙනු. මේ තියෙන තත්ත්වයේ තුලත් සංචාරකයන් විකල්ප ගුවන් යානා පාවිච්චි කරමින් ලංකාවට එනවා. ඊයේත් තුර්කි ගුවන් යානය හරහා ජර්මන් සහ යුරෝපීය සංචාරක විශාල ප්‍රමාණයක් ලංකාවට ආවා. යුරෝපීය සංචාරක පැමිණීම නතර වෙලා නැහැ. මේ තත්ත්වයේ තුලත් ඒ විශ්වාසය අපි ඇති කරලා තියෙනවා. ඒ නිසා ආරක්ෂාව පිළිබඳව අපි ඒ සහතිකේ ලබා දීලා තියෙනවා. මානුෂීය ආධාර කළ යුතු තැන්වලදී අපි මානුෂීය ආධාර ලබා දෙමින් තියෙනවා. රජයක් විදිහට මේ ඇතිවෙච්ච තත්ත්වයේදී ගත හැකි සියලුම ක්ෂණික ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා. ඉදිරියට අවශ්‍ය වුණොත් අපි තවදුරටත් ගන්න. බොහොම ස්තුතියි.
විපක්ෂ නායකතුමා පිටි පැහැදිලි කරගන්න.
විශේෂයෙන්ම මම මතු කරන්න කැමති මේ අවස්ථාවේ ගරු අමාත්‍යතුමාට ඔබතුමා සඳහන් කරා මේ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ වසා දැමීමක් තුළ ලොකු බාධාවක් සිදු වෙන්නේ නැහැ කියන කාරණාව මම නැවතත් වරක් කියන්නට කැමති. විශේෂයෙන්ම ෂිපින් ට්‍රැෆික් 70%ක් අඩු වෙලා තිබෙනවා. දැන් නම් හොඳටම අඩු වෙලා තිබෙනවා. ඒ වගේම ඒ නිසාම තෙල් බැරල් එකක මිල ඉතාමත්ම ශීඝ්‍ර ලෙස ඉහළ ගිහිලා තිබෙනවා. ඒ වගේම අපේ රටේ ඔයිල් ගෑස් ආනයනය හුඟක් අපි පදනම් කරගෙන තිබෙන්නේ මැද පෙරදිග රටවල්වලින්. ඔමාන්, ඉරාක්, එමිරේට්ස්, බහරේන්. එතකොට අපි ආනයනික බොරතෙල් විශේෂයෙන්ම සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ඒ සප්ලයිස් එක ඇත්ත වශයෙන්ම එන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා. කොහොමද කියන්නේ බලපෑමක් නැහැ කියලා අපේ බලශක්ති ආරක්ෂිත භාවයට. ඒ වගේම පිරිපහදු තෙල් සහ ඩීසල් අපි ඉන්දියාව සිංගප්පූරුවෙන් ගෙන්නනවා. නමුත් ඒ රටවල් වලටත් එන බොරතෙල් ඇත්ත වශයෙන්ම මේ හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා එන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ සැපියුම් දාමය පිළිබඳව මෙයිට වැඩි අවබෝධයක් ලබා ගැනීම යෝග්‍යයි කියන එක මම ඔබතුමාට මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම දස ලක්ෂයකට අධික ප්‍රමාණයක් අපේ රටේ ශ්‍රමික ජනතාව මේ රටවල සේවය කරනවා. ඒක අවතක්සේරු කරන්න එපා. මම ඔබතුමාට යෝජනා කරනවා, මම දන්නවා කාලවකවානුවන් වෙනස්, නමුත් 1990 ගල්ෆ් යුද්ධය, ඒ කියන්නේ ඉරාකය කුවේටය ආක්‍රමණය කිරීමත් සමග නිර්මාණය වුණු ගල්ෆ් යුද්ධයේදී ඇත්ත වශයෙන්ම අපේ රටට ඒ කාල සීමාව තුළ මේ ප්‍රශ්නය කළමනාකරණය කරන්නට පුළුවන්කමක් ලැබුණා ඉහළ මට්ටමකට. ඒකෙන් අපි පාඩම් ඉගෙන ගැනීම වැදගත් කියන එක මම කියන්න කැමතියි. ඒ වගේම මම ඔබතුමාට යෝජනා කරන මේ අවස්ථාවේ විශේෂයෙන්ම ද්විකෘත වායු LNG and gas supplies වලට ලොකු බලපෑමක් එනවා. ඒක අපිට වක්‍රව හෝ බලපානවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. නෞකා ආරක්ෂණ මිල ඉහළ යෑම, නෞකා මාර්ග වෙනස් වීම, ඉන්ධන නෞකා මාර්ග වෙනස් වීම, ඒ වගේම ඉන්ධන මිල ඉහළ යෑම, ඒ වගේම සංචාරක කර්මාන්තයේ ප්‍රේෂණය, තේ අපනයනය මේවා ගැන අපි ඔබතුමාගෙන් ප්‍රශ්න කරා ඒවට සාර්ථක පිළිතුරු ලැබුණේ නැහැ. ඉතින් මේ තුල අපේ රටේ මැක්‍රෝ ඉකොනොමියකටත් සාර්වාර්ථිකයටත් ඒ වගේම මයික්‍රෝ ඉකොනොමියකටත් ශුද්‍ර ආර්ථිකයටත් බරපතල බලපෑමක් සිද්ධ වෙනවා. ඒ නිසා මම හිතන්නේ මට අවසාන වශයෙන් ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න කියන කැමැති මේ හදිසි තත්ත්වයට මුහුණ දෙනකොට ඕනාට වැඩිය ඔප්ටිමිස්ටික් සිනාරියෝ සුභවාදී සිනාරියක මත පදනම් කරගෙන සැලසුම් කරන්න එපා. ඉතාමත්ම අසුභවාදී විදිහට හිතලා පෙසිමිස්ටික් සිනාරියෝ, ඒ කියන්නේ ලෝකයේ සිදුවෙන්න යන මේ විෂණකාරී තත්ත්වය වඩාත් ව්‍යාප්ත වෙනවයි කියන පදනම මත හිතලා අපේ රටේ සැලසුම් දියත් කිරීම යෝග්‍යයි. මොකද එවිට එයින් අපේ රටේ ක්‍රමෝපායට වැඩපිළිවෙලට වඩාත් වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා එල්ල වෙන බලපෑම අවතක්සේරු කරන්න එපයි කියන එක මම ඔබතුමාට මේ අවස්ථාවේ කියන්න කැමතියි.
ගරු
තනතුමනි, හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා තැබීමෙන් අපිට වෙන බලපෑම පිළිබඳව අවබෝධ ලබා ගත යුත්තේ ඔබතුමාද මමද කියන එක මම හිතන්නේ මේ තියෙන සැපයුම් දාමයත් එක්ක තේරුම් ගන්න පුළුවන්. අපිට දැන් ගත්තොත් ඇත්තටම බොරතෙල් අගෝස්තු මාසය දක්වා සංචිත අපි අවශ්‍ය කරන ප්‍රමාණය තියෙනවා. ඒ නිසා හොමුස් සමුද්‍ර සන්ධියේ එකක් දැනටමත් අපිට ලොකු බාධාවක් වෙලා නැහැ. නමුත් ලෝකයේ ප්‍රවාහනයට නිෂ්පාදනයට එක බාධාවක් වෙන්න පුළුවන්. මම ඒකයි කිව්වේ, ලංකාව අපි තෙල් ආනයනය කරද්දී කොහෙන්ද ගේන්නේ කියන එක මම පැහැදිලිව සඳහන් කරා. ඒ නිසා ඒක අපිට මේ මොහොතේ ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. නමුත් ඉදිරියේදී සමස්ත ලෝක තෙල් සැපයුම නිෂ්පාදනයට බාධාවක් වුණොත් අපි ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නවා. ඒකෙදී අපි අසුභවාදී නැහැ. සුභ ඒ කියන්නේ නරකම දෙයටත් මුහුණ දෙන්න අපි ලෑස්ති. හැබැයි අපි බලාපොරොත්තු වෙන සුභවාදීදී ඒක ආණ්ඩුවේ රජයක් විදිහට ජනතාව වෙනුවෙන් කළ යුතු දෙයක්. අපි සුභවාදී දෙයක් බලාපොරොත්තු වෙනවා. අසුභවාදී දෙයක් ඇති වුණොත් ඒකට මුහුණ දෙන්නත් අවශ්‍ය කරන සැලසුම් සංවිධානය වීම අපි දැනටමත් කරලා තියෙනවා. ඒ නිසා
අවසන් කරන්න මේ අතුරු මේ 27-2 ප්‍රශ්නෙට විනාඩි 40ක් ගියා. මම මේ නෑ අවසරනේ ගරු අමාත්‍යම ඔබතුමා අවසන් කරන්න. අවසන් කරන්න. ගරු විපක්ෂනායකතුමා,
මම කියපු දේ මං හිතන්නේ වැරදීමකින් වැටහිලා තියෙනවා කියලා මට හිතන්නේ. මං කියන්නේ ප්ලෑන් කරනකොට අසුභවාදීම දේ සිදුවෙයි කියන විදිහට සැලසුම් වුණොත් අපිට සුභවාදීව වැඩේ ක්‍රියාත්මක වෙනකොට ඒක බෝනස් එකක්.
ඒක
මම මේ කියන්නේ. ඒ නිසා මේ
නෑ
අවසන් කරන්න.
ගරු පැහැදිලි
නෑ ගරු මේ විනාඩි 40ක් මේකට
ගත්තා. ඔබතුමා කියන දේ මට පැහැදිලි. අපි ඇත්තටම මේකේ ඊ ජනාධිපතිතුමත් ඉතාල පැහැදිලිව කිව්වේ මේක තමයි. අපි ඕනම නරක දෙයකට ලෑස්ති. හැබැයි අපි මේ தத்துவයේ සුභවාදී පැත්තට වෙනස් කරගන්න මැදිහත් වෙන්න ඕනේ. ඒක තමයි ඔප්ටිමිස්ටික් තින්කින් එක. අපි එතන ඉන්නවා. ඒ නිසා මේකෙදි අපි ඔබතුමාට නෙමෙයි විපක්ෂයට කියන්නේ ගුණ්ඩු දණ්ඩෙන්නත් එපා. ගුණ්ඩුවක් කරගන්නත් එපා. ඒකත් හොඳට තේරුම් ගන්න. මේක අපි රටක් විදියට මුණ දෙන්න ඕනේ தத்துவයක්. ඒ රට විදියට මුණ දෙන தத்துவෙට අපි ඔක්කොම මුණ දෙමු. ඒකට අපි සියලු දෙනාම සූදානම්. බොහොම ස්තුතියි.
ගරු රවි කර්ණානායක මන්ත්‍රීතුමා. ඔබ මේකට අපේ ගරු මන්ත්‍රීතුමා විනාඩි 42ක් ගියා මේ 27-2 ප්‍රශ්නෙට. විනාඩි 10න් නෑ. ඔබතුමා පොයින්ට් එක මොකද රවි මන්ත්‍රීතුමා?
ගරු අමාත්‍යතුමනි, මේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් මිත්‍ර රටක නායකයෙක් ඝාතනය වෙලා තිබෙනවා. ඉරානයේ උත්තරීතර නායකතුමන්. එතුමාගේ මේ මරණය පිළිබඳව හෙලා දැකීම් නැත්නම් ශෝකයේ පළ කිරීම් තාම රජයෙන් කරලා නැහැ කියලා අපිට පෙනෙනවා. මේ පිළිබඳව පොඩ්ඩක් කාරණා පැහැදිලි කරන්න.
ගරු
කතානායකතුමනි, දැනටමත් විදේශ අමාත්‍යංශයේ විදිහට අපි ස්ථාවරය අපි නිල ප්‍රකාශය නිකුත් කරලා තියෙනවා. අද හවස එකහමාරට මම තානාපති කාර්යාලයට ගිහිල්ලා ඒ ශෝක පොතේ මගේ ප්‍රකාශය මම සටහන් කරනවා රට වෙනුවෙන් මම මේ ප්‍රකාශය කරනවා ඒ දේ සියල්ල කරලා ඉවරයි ඔබතුමාට ඕනේ දේ නෙමෙයි මම කරන්නේ
රටට ඕනේ කරනවා නම් මන්ත්‍රීතුමා
ඔබතුමාට ඕනේ
ගරු රාජකාරණ මන්ත්‍රී ඔබතුමා ඉදිරිපත් කරන්න
ගරු කථානායකතුමනි ගරු කථානායකතුමනි 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 වෙනි වගන්ති යටතේ ක්‍රියාත්මක මූල්‍ය ප්‍රතිපත්ති රාමුව මගින් නියම කර ඇති ඉලක්කගත උද්දමන මට්ටමින් අඛණ්ඩව බැහැරවීම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27/2 යටතේ රජයෙන් හදිසි ප්‍රකාශය බලාපොරොත්තු වෙමි. මහ බැංකුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අපගමන වාර්තාව ඩීවියේෂන් රිපෝර්ට් මගින් තහවුරු වන්නේ කාතුමය මතුපිට උද්දමනයේ හෙඩ්ලයින් ඉන්ෆ්ලේෂන් 10.5% ඉලක්කගත මට්ටමේ පහළ සීමාවට 10.3%ට වඩා අඛණ්ඩව පහළ මට්ටම පවත්වන බවයි. වඩාත් මෑතකදී 2025 දෙවැනි කාතුවේ මතුපිට උද්දමනයේ සාමාන්‍යයෙන් ඍණ 1.1% වූ අතර දෙවැනි කාතුවේ 0.8% විය. මේ අනුව උද්දමනයේ 10.3%ට වඩා අඩුවෙන් පැවතීම හේතුවෙන් ව්‍යවස්ථාපිත වාර්තාකරණයේ අවශ්‍යතාවය සක්‍රිය වී ඇත. මේ සම්බන්ධයෙන් ගරු මුදල් අමාත්‍යවරයාගෙන් පහත කරුණු පිළිබඳ පුළුල් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරමි. 1. 2023 ජූනි මාසයේ සිට පදනම් අංක 800 පමණ සැලකිය යුතු මූල්‍ය ratio 800 basis point ලිහිල් කිරීමක් සිදු කර තිබියදීත් වාර්තාකරණයේ වක්‍ර පහක් පුරා මතුපිට උද්දමනයේ ඉලක්කයට පරාසයට වඩා අඩුවෙන් පැවැත්වීමට හේතුව කුමක්ද? එමෙන් 10.3%ට වඩා අඩු උද්දමනයේ අගයක් සහ මහජනය අත්විඳින පවතින ඉහළ ජීවන වියදම අතර ඇති පරස්පරතාවය රජය පැහැදිලි කරන්නේ කෙසේද? 2. 2025 පළමු මාස 9 තුළ 5% දළ දේශ නිෂ්පාදනය GDP වර්ධනයේ වාර්තාවක් වුවද ඉලක්කයට වඩා අඩුම මෙම දීර්ඝකාලීන උද්දමනයේ තත්ත්වය පෙන්නුම් කරන්න අපේක්ෂා ප්‍රමාණය වඩා දුර්වල සමස්ත ඉල්ලුමක් ඇග්‍රිගේට් ඩිමාන්ඩ් පවතින බව රජය පිළිගන්නේද? 3. පෙර පුරකථනයක් මගින් උද්දමනය වේගයෙන් ඉලක්කය මට්ටමට පැමිණෙන ඇතැයි අපේක්ෂා කළද වත්මන් දත්ත අනුව 2026 තෙවන කාර්තුව දක්වා 3%ක් වඩා අඩුවෙන් පවතිනු ඇතැයි පෙනී යයි. මේ අනුව මධ්‍යකාලීන උද්දමනය ප්‍රක්ෂේපණයක් සහ අකෘති කරන උපකල්පන මොඩලින් අසම්ෂන් සංශෝධනය කර තිබේද? කථානායකතුමනි, ඇත්ත වශයෙන්ම අපට මූල්‍ය මණ්ඩලය සමිතියේ කැවිලා කමිටි ඔෆ් පබ්ලික් ෆයිනන්ස් එකේ දැනුවත් කරා. අපට ලැබෙන තොරතුරු 2009 ඒ නිසා අපට මේකේ වැදගත් මේ තොරතුරු වල ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ ස්වාධීන දින මහ බැංකුව ඇමතුමා අපට මේ වගේ හෙළිදරව් කරා. ඉතින් මේ වගේ ස්වාධීන දින ආයතනයක් එක්ක තමයි ඔබ ආණ්ඩුව මේ ගෙනියන්නේ. මේ සම්බන්ධයෙන් ස්වාධීනත්වය ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක මම නිරන්තරයෙන් ඔබතුමාලා වෙනුවෙන් මේ ප්‍රශ්නයක් අහන්නේ. මොකද මේ රට ඉදිරියට ගෙනියන්න ඕන නම් කවුද වර්ධන වේගය, කවුද මේකේ ආරක්ෂා ඇති කරන්නේ, කවුද උද්දමනය පාලනය කරන්නේ? ඒක විතරක් ඒගොල්ලෝ දීලා හරියන්නේ නැහැ. මේ ඔක්කොම කරන්න ඕනේ. 4. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ අරමුදල පහසුකම් යටතේ සිදු කරන රාජ්‍ය මූල්‍ය එක්රගතාවය ෆිස්කල් කන්සොලිඩේෂන් ඉල්ලුම සීමා වීමට සහ උද්දමනය අඩුවීමට කොතරම් දුරට බලපා තිබේද? පවතින 7.75% ප්‍රතිපත්ති පොලි අනුපාතය සැබෑ අගයක් රියල් ටර්ම්ස් උචිතද? එමෙන් 5% උද්දමන ඉලක්කය නැවත සමාලෝචනය ලක් කරන්නේද? මම මේක මීට පෙරත් ඇහුවා. 5% කියන්නේ කියන්නේ ඔබේ ආණ්ඩුව අවුරුදු අවුරුදු 10කින් මේ ජීවන විදම වැඩි කරන 100%ක් වැඩි වෙනවා කියලා උපකල්පනය කරනවා. මේක පිළිගන්න පුළුවන්ද? 2023 අංක 16 දරන පනත යටතේ පාලක මණ්ඩලයේ ගවනින් බෝඩ් සහ මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලයේ මොනිටරි පොලිසි බෝඩ් අතර ඇති ව්‍යවස්ථාපිත වෙනස කුමක්ද? පාර්ලිමේන්තුවට වගකීම පැවරෙන්නේ කොතැනද? මේ වන විට එක් එක් මණ්ඩලයට පත්කරන ඇති සමාජිකයන් කවුද? පැරණි මූල්‍ය නීති පනත යටතේ පැවති මූල්‍ය මණ්ඩලයෙන් මෙයට වෙනස් වන්නේ කෙසේද? විශේෂයෙන්ම මහ භාණ්ඩාගාර ලේකම්වරය මහ බැංකුවේ තීරණ ගැනීම ක්‍රියාවලියෙන් ඉවත් කිරීමට ඇති පදනම කුමක්ද? ඉතින් කථානායකතුමා මේ අවස්ථාවේදී මීට පෙර අවුරුදු ගණනාවක් තිබ්බ මූල්‍ය කියන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මොනිටරි බෝඩින් ඉදිරියට දානවා කියලා මේ ස්වාධීනත්වයේ තියෙන වටිනාකම මොකද්ද? ඔබතුමාලට හරි ජනාධිපති ජනතාපත් කරන ජනාධිපතිට අවශ්‍ය නම් මේ පොලි අනුපාතය අඩු කරන්න මේක මහ බැංකුවේ ස්වාධීනත්වයට විරුද්ධව කටයුතු කරනවා. It's a battle between fiscal and monetary policy.
Honorable member, please go with the question.
හය 2023 පනත මගින් මාධ්‍ය කාලීන උද්දමන ඉලක්කය කරගෙන ඔබට ගිය ආර්ථික වර්ධනය රැකියාව නියුක්තිය මූල්‍ය ස්ථාවරභාවය විදේශ සංචිත ප්‍රමාණය බව හෝ ගෙවුම් ශේෂය තිරසාරභාවය පිළිබඳ පැහැදිලි සර්ව ආර්ථික ඉලක්කය ලබා නොදීම තුළ නීතිමය හිදසක් පවතින බව රජය පිළිගන්නේද? ඒ කියන්නේ මේක කිසිසේත්ම ව්‍යවස්ථානුකූලව ඉලක්කෙකුත් දාලා නැහැ. ඔබතුමා පාර්ලිමේන්තුවේ කිව්වා මේ පාර්ලිමේන්තු අවසර නැතුව රටේ ඩෙඩ් ස්ටෑන්ඩ්ස්ල් එකක් ඇති වෙලා තියෙනවා කියලා. මට තාම පුදුමයි. මේ පාර්ලිමේන්තු අවසර නැතුව කොහොමද මහ බැංකුවට මේ අවසර ලැබලා දුන්නේ? මේ ස්වාධීනත්වය කියන්නේ මේම හැසිරෙන්න ඕන ජාත්‍යන්තර මූල්‍ය
අනුව.
හත පාරිභෝගික මිල දර්ශකය විශ්වාසනීය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවේ මතුවී කමිටු පබ්ලික් ෆයින් මතුවී කරුණ සැලකිල්ලට ගෙන ඒ දර්ශකයේ අවසන් වරට යාවත් කාලින කළ කවදාද? එය තවමත් 2019 වසර පාරිභෝගික බර තැබීම මත පදනම් වී තිබේද? ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන්නේ යල් පැන ගිය දත්ත මතද කියන කතානායකතුමා මේ ප්‍රශ්නය අහලා තියෙනවා. ඒ නිසා මහ බැංකුවේ වග කියන්නේ කාටද, වග වීම ඇතිවන්නේ කාටද කියන ප්‍රශ්නය ඇති වෙලා තියෙනවා. ඔබේ ගිය සුමානේ දුන්න පාර්ලිමේන්තු උත්තරෙන් මේ පාර්ලිමේන්තුවේ බංගලොත් කරේ නැත්තම් එහෙනම් කවුද දෙයනෙමෙක් කළා තියෙන්නේ?
ඔනබල් මිනිස්ටර්
ගරු කතානායකතුමනි, පිළිතුරු දීම සඳහා මම කල්ලිලා සිටිනවා.
Honorable the පෞද්ගලික පැහැදිලි කිරීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා.
ගරු කතානායකතුමනි, ස්ථාර නියෝග 27/8 යටතේ පෞද්ගලික පැහැදිලි කිරීම සිදු කිරීමට අවසර ඉල්ලීම පාර්ලිමේන්තුවේ මගේ කතාවාරයෙන් පසු දිගින් දිගටම ආණ්ඩු පක්ෂයේ බොහෝ කතා කරන මන්ත්‍රීවරුන් මුදල් ලබාගෙන මන්ත්‍රීකම විකුණු බවට නමක් සඳහන් නොකරමින් විවිධ ආරෝපිත චෝදනා සිදු කරයි. ඔවුන් එසේ චෝදනා කරන්නේ පාර්ලිමේන්තුවේ කිනම් මන්ත්‍රීවරයෙක්දයි ගැටළු සහගතය. එමෙන්ම 2019 වර්ෂයේදී පාර්ලිමේන්තුව තුළ මෙන්ම වෙනත් පෞද්ගලික ගැටළු හේතුවෙන් මෙම පාර්ලිමේන්තුවේ ඉවත්ව ගියමි. එසේ ගිය පසු පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් සමාජය තුළත් විවිධ චෝදනා මහට එල්ලෙවිනි. ඒ අනුව ඒවට පිළිතුරු දීමට මට අවස්ථාවක් නොලැබිනි. නමුත් මට අවලාද ගැහුවු පුද්ගලයන්ට මා 2025 මාමැතිවරණයේ ජයග්‍රහණ කිරීමෙන් තුළින් නිසි පිළිතුරු ලැබුණි. ඊට මා බදුල්ල ජනතාව ස්තුතිවන්ත වෙමි. පසුගිය දිනක මා පාර්ලිමේන්තුව තුළ කතාව සිදු කළ පසු අසිත නිරෝෂණ එකඩ කර විතාන ගරු මන්ත්‍රීතුමා විසින් බණ්ඩාරවැල මහජන බැංකුවේ කෝටි 9ක මුදලක් තැන්පත් කර මන්ත්‍රීකම අලිය කර අපට උපදෙස් දෙන්න එපායි යනුවෙන අයිති ආරෝපණ සිදු කළේය. විපක්ෂයේ නියෝජනය කර බණ්ඩාල එකම මන්ත්‍රීවරයා මම වෙයින් බණ්ඩාල මහජන බැංකුවේ හෝ ලංකාවේ කොහේ හෝ ඕනෑම ගිණුමක තිබෙන එම ගිණුමක නම ගිණුමේ අංකය අයත් ශාඛාව සමග එතුවා පෙන්වා දිය යුතුය. එබැවින් මුදලක් මන්ත්‍රීවරයෙකුට ගිණුමකට පැමිණ තිබේ නම් එසේ මුදල් ලැබුණු ආකාරය පිළිබඳ සෙවීමට පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කළ හැකිය. එසේ නොකර දිගින් දිගටම මා ආණ්ඩුවේ බහුතර බලයක් තබාගෙන අධිකරණ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ධූරය තබාගෙන සොරකම් වංචා සෙවීමේ විවිධ ආයතන තබාගෙන මෙවැනි හොරු අවලාද හා චෝදනා ප්‍රකාශ කිරීම ගැන අප්‍රසාදයේ පළ කරමි. එමෙන්ම ඕනෑම මන්ත්‍රියෙකු විසින් මේ මන්ත්‍රීකම විකුණෝ බවට නිශ්චිතව නම් කිරීම පාර්ලිමේන්තුව තුළ හෝ මෙන් ඉන් පිටත දිදී මාධ්‍ය සාක්ෂි තබා ප්‍රකාශ කරන ලෙසට මම අභියෝග කිරීමට කැමැත්තෙමි. මේ සම්බන්ධය කරු කතානායකතුමනි, එතරම් පාර්ලිමේන්තුවේ හෝ මගේ නම කියලා එව නැත්තම් මාධ්‍ය හෝ පිටත හෝ මගේ නම සඳහන් කරලා ඒක කියන්න පුළුවන් නම් මම අභියෝග කරනවා. මම 27 අට මම කියවා ගරු නියෝජක කතානායකතුමනි, මේකේ පැහැදිලිව තියෙන්නේ අවසරය ගන්න මේක දෙන්න කියලා. හැබැයි මේක කියන දේ කියවන්න කියන කාරණේ සඳහන් වෙලා නැහැ. ඒකත් අපි පැහැදිලි කරගන්න ඕනේ. මොකද ඔබතුමාට මේක අවසරය ගන්න ලිඛිතව දුන්නාට පස්සේ අපිට ඒ අවසරය ලැබෙනවා. ඔව්. ඒතකොට ඒක පැහැදිලි නේ. මොකද
මන්ත්‍රීතුමා,
අවසරයක මන්ත්‍රීවරයා පැහැදිලි කර ගැනීමක්
නේ. ඔබ අවසන් කරන්න.
අවසන් කරන්න හදන්නේ. ඒ නිසා කරු කතානායකතුමනි, අවලාද මඩ ඕනි තරම් ගහන්න. මම අභියෝග කරන්නේ තමන් තමන්ගේ තාත්තට හරි තමන්ගේ අම්මට හරි අරව ජාතකෙලා තිබෙනවා නම් මේ කියන කාරණා ඔප්පු කරලා පෙන්න. එහෙම නැත්නම් ඉතින් අවජාතකයේ කියන තමයි කාරණේ තමයි කියන්න තියෙන කරු කතානායකතුමා.
ප්‍රධාන වැඩ කටයුතු අද ගරු ආණ්ඩුපක්ෂ ප්‍රධාන සමිඳාගතුමා.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ඔබතුමාට මතක ඇති මේ දිට්වා සුලිකුණාට්ටුවට රට මුහුණ දීලා දවස් කීපයක් ගත වෙනකොට විපක්ෂ පැත්තෙන් පාර්ලිමේන්තුවේදීත් එළියේ මාධ්‍ය ඉස්සරහත් මේ සුලිකුණාට්ටුව සම්බන්ධයෙන් ආණ්ඩුව පූර්ව සූදානම්ුණේ නැහැ කියලා මහා ഘോഷාවක් හැදුවා. අපි විවාදිකුත් කරා, අපේ පැත්තෙම යෝජනාවක් ඉදිරිපත් කරලා. ඒ අනුව මේ ඊට පස්සේදී විපක්ෂ නායකතුමත් අත්සන් කළා. ජනවාරි 21 වෙනිදා බාර දීලා තියෙනවා මන්ත්‍රීවරු 29ක් අත්සන් කළා මේ විශේෂ කාර්යක සභාවක් දාන්න කියලා මේ දිට්වා සුලිකුණාට්ටුව සම්බන්ධයෙන්. අපි ආණ්ඩු පක්ෂ කාර්යාලය විසින් ඒකට පෙබරවාරි 3 වෙනිදා අපේ නම් යවලා තියෙනවා. පෙබරවාරි 5 වෙනිදා ලේකම්තුමීරණ මේ නම් ටික අපේ පැත්තෙන් එවලා තියෙනවා. දැන් මාසයක් ගත වෙලා තියෙනවා. මම අහන්න කැමතියි මේ විශේෂ කාර්ක සභාව දිට්වා සුලිකුණාට්ටුව සම්බන්ධයෙන් පිහිටුවීමට ප්‍රමාද වෙන්නේ ඇයිද? මාර්තු 4 මේ සම්බන්ධයෙන් ප්‍රමාදයට හේතු වෙලා තියෙන්නේ මොකද්ද කියන එක?
හෙටේක ඇනවුස් කරන්න පුළුවන් ලේකම්තුමී කියන්නේ මේ දැන් තමයි අපිට නන් ටික ලැබුණා කියලා
කියන්නේ.
විපක්ෂයෙන් විපක්ෂයේ හවස් වෙලා.
මම මෙව්වේ කවද්ද?
ඊයේ හවස් වරුවේ.
ඊයේ හවස් වරුවේ විපක්ෂ නම් මෙවලා තියෙන්නේ. දැන් මහා ഘോഷාවක් හදනවා ප්‍රශ්නවලට. ඊට පස්සේ කාර්ක සභාව ඉල්ලනවා. කාර්ක සභාවට නම් මෙවන්නේ නැහැ නියමිත කාලෙට. අපිටත් අවශ්‍යයි මේ සම්බන්ධයෙන් කාර්ක සභාවක් යෝජනා කරා නම් ඒකපත් කරලා ඉස්සරහට යන්න.
හෙට දින
මේ සතියේ කාර්ක සභාව කැඳවන අපි සූදානම්
කරමු. අපි හෙට දින අපි ප්‍රකාශයට පත් කරන්න.